ධර්මානුශාසනාව වැඩමවාහිදින ගෞරවනීය දේශකයන්න් වහන්සේ පානදොර දිග්බැද්ද නාරම්පිටිය ශ්‍රී අමරමුණි විහාරවාසී මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහපිරිවෙනෙහි ප්‍රවීණාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද අයගම සුසීල ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයන් වාද්දුව උඩුගල්ල ඒ අමරාපෙරේරා මහත්මිය ප්‍රධාන පිරිස පානදුර නිමල්කා උද්‍යානය මල් ශ්‍රී ප්‍රනාන්දු මහත්මයා ඇතුළු පිරිස පානදුර ගුණානන්ද පාර එම්.ඕ. සුමනදාස මැතිණිය විශ්‍රාමික ගුරුමාතාව ප්‍රධාන පිරිස සමග නුගේගොඩ මිරිහාන වී.සී. මුනින්ද්‍රදාස මහතා ඇතුළු පිරිස සදේවතුනි ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං
සමාදියාමි. සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අප්‍රමාදේන සංපාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කෝධං ජහේ විප්පජහේයමානං සංයෝජනං සබ්බමතික්කමීය තං නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානුපතංති දුක්ඛාතීති. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී සැදැහැවත් කාරුණික පින්වත්නි, මේ වෙලාවෙහි ඔබ හැම දෙනාම සැදී පැහැදී සිටින්නේ ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් වටින ශ්‍රේෂ්ඨ ධර්මයෙන් ධර්ම කරුණු කිහිපයක් ශ්‍රවණය කිරීමටයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේගේ සමීපතම ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා, ඒ වගේම ප්‍රතග්ඥ භික්ෂු භික්ෂුණීහු නිතර විමසන්නට උනා බුදුරජාණන් වහන්සේ නැති කාලෙක මේ ශාසනයෙහි නායකත්වයට පත්වෙන්නේ, බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ නායකත්වය දරන්නේ කවුද කියන කාරණය. සමහර කෙනෙක් කිව්වා සැරියුත් හාමුදුරුවන්ට තමයි නායකත්වයේ බුදුරජාණන් වහන්සේ ලබලා දෙන්නේ, මුගලන් හාමුදුරුවන්ට බුදු හාමුදුරුවන්ගෙන් පස්සේ නායකත්වයේ හිමි වෙයි කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට රූපේනුත් සමානයි, ඒ නිසා උන්වහන්සේ නායකත්වයට පත්වෙයි කියලා. ඒ වගේම සමහර භික්ෂූන් වහන්සේලා මතක් කළා බුදුරජාණන් වහන්සේගේ සමීපයේම හිටියේ ආනන්ද හාමුදුරුව, ඒ හින්දා උන්වහන්සේට මේ තනතුර ලැබලා දී කියලා. මේ විදිහට භික්ෂූන් වහන්සේලා අතර ඇති වුණු මේ කතිකාවත බුදුරජාණන් වහන්සේට ආරංචි වුණහම උන්වහන්සේ මතක් කරනවා ධම්සභා මණ්ඩපයේදී ධම්මෝච විනයෝච මමච්ඡයේන සත්තා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ තුළ තිබුණේ නායකත්වයක් විතරක් නෙමේ ශාස්ත්‍රූ පදවියක්. නායකයෝ අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා, ශාස්ත්‍රූවරු එහෙම ලෝකෙ පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූවරයෙක්. බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ධර්ම විනය තමයි මේ ශාසනයෙහි ශාස්ත්‍රූත්වයට නායකත්වයට පත්වෙන්නේ කියන කාරණය අවධාරණය කරලා ප්‍රකාශ කිරීමෙන් අපි වටහා ගත යුතුයි ධර්මයෙහි හිමි වෙන්නේ ප්‍රතිපත්තිවලටයි තැන. ඒ නිසා ප්‍රතිපත්ති තුළින් තමයි නිවිච්ච හැදුණු වැඩුණු ශික්ෂිත මිනිසෙක් ලෝකයට බිහි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ ලෝකයට උගන්වලා උන්වහන්සේ බලාපොරොත්තු වුණේ නිවි සැනසුණු ප්‍රඥාවෙන් ලෝකය දකින්න පුළුවන් මිනිසෙක් නිර්මාණය කිරීමටයි. ඒ උතුම් පරමාර්ථයට සමීප වීමට උපකාරී වන වටින ධර්මානුශාසනාවක් ධර්ම කරුණු කීපයක් තමයි මේ මොහොතෙහිදී මම දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, ධම්මපදයේ කියන බණ පොතෙහි කෝධ වර්ගයට අයිති වටින ගාථා ධර්මයක් මේ ගාථාව. කෝධං ජහි විප්පජහේයමාන, ක්‍රෝධය අතහරින්ද මානය අතහරින්ද. ඒ ක්‍රෝධයයි මානයයි අතහැරියහම, එයින් මිදුනහම විශාල මානසික සුවයක් කෙනෙකුට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සංයෝජනං සබ්බමතික්කමෙය්‍ය, සියලු සංයෝජන ධර්මයන් ඉක්මවාලු. තං නාම රූපස්මින් අසජ්ජමානං, නාම රූප දිකෙහි මමත්වයෙන් ඇලීම් නොකරන, අකිංචනං කෙලෙස් දුරලු, කිසිවක් පිළිබඳව ඇලීම් උපාදානයක් නොමැති කෙනෙකුට දුකටපත් නොවී ජීවිතය සැහැල්ලුවෙන් සැනසිල්ලෙන් ගත කළ හැකි බවයි මේ ගාථා ධර්මයෙන් පැහැදිලි කළ තියෙන්නේ. මේ ගාථාවෙහි තියෙන මුල් පාදයේහි තිබෙන වචන දෙක පිළිබඳවයි මම දීර්ඝ වශයෙන් සිහිපත් කරන්න දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථාව ටිකක් ගැඹුරු ධර්ම කරුණු ඇතුළත් ගාථාවක්. නමුත් ක්‍රෝධය සහ මානය පිළිබඳව සඳහන් කරන ගාථා ධර්මයක් නිසා ඒ වගේම මේ ගාථාවට අදාළ නිධාන කතාව බොහොම වටින උපදේශයක් ලබා දෙන කතා පුවතක් නිසායි මේ කාරණය වැඩිපුර අවධාරණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ ලෝකයේ හිතියන සියලුම ප්‍රශ්න ගැටලු පදනම් වී පවතින්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන මේ කෙලෙස් මුල් තුන පදනම් කරගෙනයි. ద్వේෂය ක්‍රියාත්මක වන ක්‍රම කිහිපයක් තියෙනවා. ක්‍රෝධය, වෛරය, පලිගැනීම, පිළිකුල, අප්‍රසාදය ආදී අපි වචනවලින් සඳහන් කරන්නේ මේ ద్వේෂයේහි ස්වභාවයයි. ద్వේෂය පිළිබඳව තමයි මෙහි ධර්ම කරුණු පෙළගැස්වීමට අපේක්ෂා කරන්නේ. සිතක ඇතිවෙන ක්‍රෝධය, ඊර්ෂ්‍යාව නිසා පැනනගින හිංසාකාරී අවස්ථා පිළිබඳව අපි කවුරුත් අත්දැකලා තියෙනවා. අපි මේ ජීවත් වෙන සමාජයේහි ක්‍රෝධය නිසා, වෛරය නිසා මිනිස්සුන්ට සිදුවෙන්නා වූ දුක් ගැහැට, වද වේදනාවන්, කරදර, කම්කටොළු, බාධක පිළිබඳව අපිට නොයෙක් උදාහරණ උපහැරණ මගින් අපි මේ වෙනකොටත් දැනගෙන තියෙනවා. මිනිස් සිත් තුළ ඇතිවෙන්නා වූ ක්‍රෝධයෙන් මිනිස් සමාජයට ඒ සිත් ඇතිවෙන්නා වූ පුජ්‍යලයන්ට කිසිම පිළිසරණක් අවහරණක් නැහැ. මේවා මිනිස් සිතේ ආධ්‍යාත්මික ප්‍රගතිය වළක්වලා මේ මානව සමාජයේහි ජීවත් වෙන කිසිම මිනිසෙකුට පිහිටක් නොවන්නා වූ ක්ලේශ ධර්මයන් නිසා බුදුරජාණන් වහන්සේ වදාළි, ක්‍රෝධය, මානය හිතින් අත්හල යුතු, දුරල යුතු ධර්මතා බවයි. අපේ බණ පොත් තුළ පැහැදිලි කරනවා පින්වතුනි, දියඩ සාස්සානි කිලේසානි, කෙලෙස් ධර්ම 1500ක් තියෙනවා. ඒ ක්ලේශ ධර්මයන් 1500 අතරින් සෝඩස උපක්ලේශ ධම්මා කෙලෙස් 16ක් පමණ තියෙනවා. ප්‍රධාන ක්ලේශ ධර්මයන් ඒවා තමයි අභිජ්ජා විසම ලෝභය, ක්‍රෝධය, ඉරිෂියාව, මානය, මසුරුකම, ගුණමකු බව, මායාව හෙවත් සැඟවී පව් කිරීම, සාඨී අනුන් රැවටීම, තම්භ සිතෙහි දැඩි බව, කර්කුෂ බව, මේ ආදී ක්ලේශ ධර්මයන්ගෙන් අපේ සිත් වැසී පවතිනවා. ඔය 1500ක් වූ ක්ලේශ ධර්මයන්ගෙන් මා මේ මතක් කළ 16ක් පමණ වූ බලගතු ක්ලේශ ධර්මයන් කවුරු හරි කෙනෙක් යම් කාලයක් නඩත්තු කළොත්, පවත්වා ගත්තොත් අනිවාර්යයෙන්ම ඒ ඇත්තන්ට දුගතියෙහි උපත ලබන්න සිදුවෙනවා. මනුස්ස ජීවිතයක් ලබා ගත්තොත් ඒ මිනිස් ජීවිතයේදී අප්‍රමාණ දුක් වේදනා, ඒ වගේම කර්ම විපාක විදීමට උපකාරී වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කෙලේශ ධර්මයන් යටපත් කරන්න ඕන, අපේ හිත් තුළින් ඉවත් කරන්න උත්සාහ කරන්න ඕන. කෙලෙස් වල ස්වභාවය තමයි මිනිස් සිත් වල තියෙන ප්‍රകൃති ස්වභාවය නැති කිරීම. අපේ බණ පොත් වල පැහැදිලි කරලා තියෙනවා, අබලාණං බලීයන්ති මද්ධන්තේනං පරිශ්‍රය තතුනං දුක්ඛමන් වේති නාවං භින්න මිවෝදකං. කෙලෙස් අපිව මැඩලනවා, ඒ වගේම උවදුරු අපව යටපත් කරනවා. හිල්වෙච්ච නැවක් මහා සාගරයේහි දියබත් වෙනවා වගේ මේ කෙලෙස් වසඟ වෙච්ච හිත් ඇති මිනිස්සු, ඒ කියන්නේ රාගය, ద్వේෂය, මෝහය, මානය ආදී කෙලෙස් වලින් වැහිච්ච සිත් ඇති මිනිසුන්ටත් සංසාරේ දුක් විඳින්න වෙනවා, කිඳා බහින්න සිදු වෙනවා, දුකටපත් වෙන්න සිදු වෙනවා කියන එකයි. පින්වතුනි, බෝධිචර්යාව තාරී කියන මහායාන සම්ප්‍රදායට අයිති බෝධිසත්ව ධර්මීය අනාවරණය කරන ධර්ම ග්‍රන්ථයක් තියෙනවා. ඒ ධර්ම ග්‍රන්ථයේ ලියපු ශාන්තිදේව කියන හාමුදුරුව සඳහන් කරනවා, මේ ක්ලේ කෙලෙස් වලට අත්පා නැහැ. මේ තෘෂ්ණා ద్వේස ආදී කෙලෙස් සතුරන්ට අතපය නැහැ. ඒ වගේම ඒ කෙලෙස් සූරයොත් නෙමෙයි, වීරයොත් නෙමෙයි. මේ අත්පා ආදී දේවල් තියෙන්නේ, ඉන්ද්‍රියයන් තියෙන්නේ මේ මට. ඒත් මෙච්චර බලවන්ත මම මේ ක්ලේශ ධර්මයන්ගෙන් ඒ සිටිවිලි වලට යට වෙලා දීන භාවයට පත් වෙලා මම ඒවාට මගේ හිත තුල පැලපදියම් වෙන්න ඉඩ දීලා තියෙනවා. ඒ නිසා තමයි මේ සසර අපට දුක් විඳින්න සිදු වෙන්නේ කියලා ශාන්තිදේව හාමුදුරුවෝ සිහිපත් කළා තියෙනවා. ඒ නිසා පින්වතුනි, අපි මතක තබා ගන්න ඕන, අපේ ප්‍රകൃතිමත් මනසෙහි තියෙන පවිත්‍රත්වය, පිරිසිදු භාවය විනාශ කිරීමට උපකාරී වෙනවා මේ කෙලෙස්. ඒවා අතුරින් ප්‍රධාන දෙයක් තමයි මේ ක්‍රෝධයයි මානයයි කියලා කියන්නේ. ක්‍රෝධීහි ස්වභාවය තමයි ශරීරය දෙදරීමටපත් වෙනවා. දරා ගන්න බැරි, වාව ගන්න බැරි කම්පණයටපත් වෙන මානසිකත්වයක්. ඒ හිතට ක්‍රෝධ හිතක් කෙනෙක් තුල ඇති වුණොත් එම ඒ පුජ්‍යලයට අනුන්ට හානි කරන, අනුන්ගේ දියුණුව නැසන, සමහර වෙලාවට මිනිස් ජීවිතය විනාශයටපත් කරන, දියුණුව සමෘද්ධිය වෙනුවෙන් යමෙක් කරන සියලු කටයුතු වලට බාධා එල්ල කරන, මෙන්න මේ වගේ පාපකාරී සිතුවිලි අපේ හිත තුළ ඇති වෙනවා. ඒ නිසා එවන් පාපකාරී සිතුවිලි යම් කිසි කෙනෙක් හිත තුළ ක්‍රියාත්මක කළහොත් ඒ ඇත්තන්ට දරුණු විපාක සසරදී භුක්ති විඳින්න සිදු වෙන බව මේ ගාථාවෙහි නිධාන කතාවෙහි දක්වලා තියෙනවා. අපි තවදුරටත් මේ පිළිබඳව කරුණු කීපයක් විමසිය යුතු වෙනවා. මේ සංයෝජන ධර්ම කියලා කරුණු කීපයක්, සංයෝජන ධර්ම කියලා මෙහි සඳහන් වුණා. ඒව තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා කියන්නේ. මේව මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ, මේව පැහැදිලි කරන්නට ඕන. නමුත් මේ ගාථාවේ සඳහන් වෙන නිසා මම මේ නාමිකව මතක් කළේ. මේවට කියන්නේ පින්වත්නි කොකු, ඒ වගේම බැමි. මේවෙන් තමයි අපි සසර රැඳිලා ඉන්නේ. සංසාරේ ඉදිරියට අපි භවයෙන් භවයට, ජාති ජරා ව්‍යාධි මරණ වලට ලක්වෙමින් ඉදිරියට යන්නේ මේ සංයෝජන ධර්ම නිසා. ඒ වගේම තං නාම රූපස්මින් අසජ්ජමානං. මොනවද පින්වත්නි මේ නාම ධර්ම සහ නාම ධර්ම කියන්නේ? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන හිත පිළිබඳව හිතෙහි ඇතිවෙන අරමුණු, ඒ වගේම ක්‍රියාත්මක වෙන ස්වභාවය තමයි මේ නාම ධර්ම කියලා හඳුන්වන්නේ. ඊළඟට පින්වත්නි රූප ධර්ම කියලා જાතියක් තියෙනවා. රූප ධර්ම කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ ශක්ති හතර. මේවට කියනවා මහා භූත රූප කියලා. මේවා ආශ්‍රයෙන් තමයි මේ පංචස්කන්ධය ගොඩනැගිලා තියෙන්නේ. ඒකට මගේ කියලා, මමයේ කියලා මාන්නේ අපි උපාදානය ඇති කරගෙන මේ බැඳිලා ඉන්නේ. මේ නාම ධර්මත් සහ රූප ධර්මත් එක්ක එකතු වෙලා තිබෙන සම්බන්ධතාවයටයි. හැබැයි නාම ධර්මත් රූප ධර්මත් නුවණින් සිහිපත් කළාම පින්වත්නි රූපේහි ඇති හරයක් නැහැ. මමය මගේය කියලා අරගෙන ස්ථීරව පවත්වාගෙන යන්න පුළුවන් විදිහේ බලයක් ශක්තියක් මේ තුල නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේ ක්‍රෝධ මාන ආදී ද්වේෂ සහගත චෛතසික ධර්මයන් ක්‍රියාත්මක කිරීමෙන් ඒවා කාලයක් නඩත්තු කිරීමෙන් මානසික සුවසෙත නසාගත හොත් කෙනෙක් සසර අප්‍රමාණ දුක් විඳිමින් සසර දීර්ඝ කාලයක් පසුතැවෙන්න සිදුවෙන බවයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක බමුණෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, කිංසු ජත්වා සුඛං සේති කිංසු ජත්වාන සෝචති. මේ දෙවියෙක් බුදුහාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්නයක්. මේ බමුණත් බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණේම ඇහුවා. මේ දෙවියෝ අහපු ප්‍රශ්නේ තමයි, ස්වාමීනි, කුමක් නසලද කුමක් විනාශ කරලද සැපසී ඉන්න පුළුවන් වෙන්නේ? ඒ වගේම කුමක් නසලද ශෝක නොකර ඉන්න පුළුවන්කම තියෙන්නේ? මේ දෙවියෝ අහපු ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරය තමයි, කෝධං යත්වා සුඛං සේති, ක්‍රෝධය නැති කළාම සැපසේ වාසය කරන්න පුළුවන්. වෛරය නැති කළාම, තරහව නැති කළාම ඒ මිනිස්සුන්ගේ ඒ සිත්වලට සැනසීමක් තියෙනවා. කෝධං යත්වාන සෝචති, ක්‍රෝධ නොකරන අය ශෝක කරන්නෙත් නැහැ. ඒ නිසා ක්‍රෝධයෙන් ශෝකයෙන් නිදහස්ව සැනසිල්ලේ ජීවත් වෙන්නයි මේ ධර්ම කරුණු ටික බුදුහාමුදුරුව අපට උගන්වලා තියෙන්නේ. කෝධස්ස විසමූලස්ස මදුරග්ගස්ස දේවතා. ක්‍රෝධය කියලා කියන්නේ විසමුලක් ඇති ගහක් වගේ. ඒකේ එන ඵල රසයි වගේ පෙනුනට පස්සේ නීරස වෙනවා, දුක් විඳින්න සිදු වෙනවා. ඒඳ වදං අරියා පසංසන්ති තං හි ජත්වාන සෝචති. ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරනවා මේ ක්‍රෝධ ද්වේෂ නැති කරලා සැනසිල්ලි ජීවත් වෙන මිනිස්සුන්ට. පින්වත්නි, මේ ධම්මපදීහි කෝධ වර්ගයට අයිති ගාථා ධර්මය තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ බුදුරජාණන් වහන්සේගේ සමීපතම ශ්‍රාවකයෙකු වූ අනුරුද්ධ මහරහතන් වහන්සේ සම්බන්ධයෙන් ගොඩනැගුණු කතා පුවතක් නිසායි. තථාගත බුදුරජාණන් වහන්සේ දෙවුරන් මහවිහාරේ වැඩවාසය කරනවා. ඒ වැඩවාසය කරන කාලයේදී අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයෙහි ඉරිදිමත් භාවයක් තිබුණු, දිබ්බචක්ඛු ඥානයෙන් පරිපූර්ණ වෙච්ච 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර සුවිශේෂී ස්වාමින් වහන්සේ කෙනෙක් අනුරුද්ධ හාමුදුරුවෝ. උන්වහන්සේට ඥාතීන්ගෙන් ආරාධනාවක් ලැබෙනවා. ඒ ඥාතීන් ශාක්‍ය වංශික ඥාතීන්. බුදුරජාණන් වහන්සේගේ බාප්පගේ පුතා තමයි අනුරුද්ධ හාමුදුරුවෝ. ඒ කියන්නේ අමිතෝදන කියන සුද්ධෝදන රජතුමාගේ මල්ලිගේ පුතා තමයි අනුරුද්ධ හාමුදුරුවෝ. කපිලවස්තුව තමයි මේ අමිතෝදන රජුරුව පාලනය කරපු ප්‍රදේශය. අනුරුද්ධ හාමුදුරුවන්ගේ ගම මේ කපිලවස්තුව. බුදුහාමුදුරුව කෙරෙහි පැහැදිලා පැවිදි වෙලා මේ ශාසන බ්‍රහ්මචර්යාවෙහි හැසිරුණු අනුරුද්ධ මහරහතන් වහන්සේ උතුම් රහත් පදවියට පත්වීමෙන් පස්සේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයේ සමාජගත කරවීමෙහි උත්තුංග කාර්යභාරයෙහි නිරතව කටයුතු කළා. ගම්දනව් සිසාරා වැඩම කරමින්, ධර්මයේ සමාජගත කරමින් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ප්‍රජාවක් මේ ශාසනයට එකතු කළ අනුරුද්ධ හාමුදුරුවෝ තමන්ගේ ඥාතීන් සිටින කපිලවස්තු ප්‍රදේශයට වඩින්නට අවස්ථාවක් උන්වහන්සේට ලැබුණේ. ඉතින් මේ විදිහට ඥාතීන්ගෙන් ආරාධනාවක් ලැබුණාම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් අනුරුද්ධ හාමුදුරුව මතක් කරනවා, ස්වාමීනි, මට ඥාතීන්ගෙන් හම්බ වෙලා තියෙනවා ආරාධනාවක්. කපිලවස්තුවේහි නිග්‍රෝධාරාමේහි ඉදිරි වස් කාලයේ ගත කරන්න කියලා තමයි මට මේ ආරාධනාව ලැබිල තියෙන. තථාගත බුදුරජාණන් වහන්සේ මෙය අනිවාර්යෙන් සිදු කළ යුතු දෙයක් බව සිහිපත් කරලා අනුරුද්ධ හාමුදුරුවන්ට කියනවා, එහෙනම් අනුරුද්ධ ඔබ වහන්සේට කැමති ශ්‍රාවක පිරිසකුත් එකතු කරගෙන නිග්‍රෝධාරාමයට ගිහිල්ලා ඉදිරි වස් කාලය ගත කරන්නේ කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ වස් කාලය ගත කරන්නට භික්ෂූන් වහන්සේලා පිරිසකුත් එක්ක නිග්‍රෝධාරාමයට වැඩියා. ශාක්‍ය වංශික ඥාතීන්ට ආරංචි වෙනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ වැඩලා කියලා. ඥාතීන් ඔක්කොම ආව උන්වහන්සේ බැහැ දකින්න. සෑහෙන කාලයකට පස්සේ තමන්ගේ ඥාති හාමුදුරුව දැක්කේ. බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය ලබාගෙන වස්තුම් මාසෙ ගත කරන්න ආපු බව දැනගත්තාම ඒ ඥාතීන් හරි සතුටටපත් වුණා. ඔබ වහන්සේ අපිට ලොකු අනුග්‍රහයක් මේ කරන්නේ. ඒ නිසා ස්වාමීනි, අපි ඔබ වහන්සේට ඉදිරි කාලයේදී හොඳින් සිව්පසයෙන් සලකන්නම් කියලා ප්‍රසාදයට පත්වෙච්ච ඥාතීහු උන්වහන්සේට මතක් කළා. මේ පිරිසෙහි ඉන්නේ අනුරුද්ධ හාමුදුරුවන්ගේ බාප්පල, මහප්පල, පුංචි අම්මල, සමීපතම මව් පාර්ශ්වයේහි සහ පිය පාර්ශ්වයේහි ඥාතීන්. නමුත් උන්වහන්සේට අඩුවක් දැනුණා. ඒ මොකද මෙතෙන්ට එන්නම ඕන කෙනෙක් ඒ වෙලාවෙහිදී ඇවිල්ල හිටියේ නෑ. ඒ තමයි අනුරුද්ධ හාමුදුරුවන්ගේ නංගි රෝහිණි. අනුරුද්ධ හාමුදුරුව ඥාති සහෝදරියකකින් අහනවා, ඇයි මේ රෝහිණි ඇවිත් නැත්තේ? මේ ප්‍රශ්නයට ක්ෂණිකව වචනයකින් දෙයකින් උත්තර දෙන්න බෑ. වැඩිමහල් ඥාති සහෝදරියක් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ළඟ දන ගහගෙන මතක් කරනවා, ස්වාමීනි, රෝහිණී නංගේ අවුරුදු 7-8ක පමණ කාලෙක ඉඳලා තමන්ගේ නිවසෙන් එළියට බැස්සේ නැහැ. බලගතු කුෂ්ඨ රෝගයක් තියෙනවා. ඒ නිසා හදලා දුන්න දෙයක් කාලා ගෙදෙට්ට වෙලා ඉන්නවා. අපි ගියත් ස්වාමීනි එළියට ඇවිල්ලා මූණ පෙන්නලා කතා බහ කරන්නේ. එතුමියට තිබුණු මේ රෝගී තත්වය සමනය කර ගැනීම සඳහා අපි විවිධ වෛද්‍යවරු ළඟට එතුමියව එක්කරගෙන ගියා. ඥාතීන් හැටියට අපි උදව්පදව් කළා. නමුත් කරන කිසිදු ප්‍රතිකාරයකින් රෝහිණීට සුවයක් නැහැ. ඒ දවස් දෙක තුනට පමණක් ප්‍රතිකාර කරන දවස් දෙක තුනට පමණක් සුවයක් ලැබෙනවා. ආයි නැවත අර පරණ තත්ත්වෙටම වැටෙනවා. ඒ විතරක් නෙමෙයි, අපිට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේට ප්‍රතිකාර කරන කෝමාර භච්ච ජීවක වෛද්‍යවරයා දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා එතුමාවත් ගෙන්නලා අපි රෝහිණීට ප්‍රතිකාර කළා. නමුත් ස්වාමීනි සුව වුණේ. ඒ නිසා ප්‍රතිකාර කරලා වෛද්‍යවරුන්ගේ වෛද්‍ය නිර්දේශයන්ට අනුව ලබා දුන්න කිසිදු බෙහෙතකින් මෙතෙක් හොඳ වෙලා නැති නිසා අපි තීන්දු කළා මේක බෙහෙත් වලින් හොඳ කරන්න බැරි රෝගයක් කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේට හරි සංවේගයක් ඇති වුණා, දුකක් ඇති වුණා. අම්මා තාත්තත් නෑ දැන් රෝහිණීගේ. හිටිය අනුරුද්ධ හාමුදුරුවෝ, උන්වහන්සේ තමන්ගේ වැඩිමහල් සහෝදරයා, උන්වහන්සේ එතුමිය ගැන හොයලත් නෑ, රෝහිණීට උන්වහන්සේ ගැන හොයන්න වෙලාවක් හම්බුනෙත් නෑ, අවස්ථාවක් ලැබුනෙත් නෑ. හැබැයි අනුරුද්ධ මහරහතන් වහන්සේ සතුටටපත් වෙන්න ඇති මටත් උරුම වෙන්න තිබෙන විශාල ධනයක් රෝහිණීට උරුම වෙච්ච නිසා සතුටින් සැනසිල්ලේ ජීවිතය ගත කරන්න අවශ්‍ය කරන විදිහේ උපභෝග බෞභෝග සැප සම්පත් රෝහිණී නංගිට තියෙනවා කියන සතුට හින්දා උන්වහන්සේ යතරමක් සැනසෙන්න ඇති. නමුත් දැන් මෙතන බලගත් තත්වයක්, අර ඥාති සහෝදරියට මතක් කරනවා රෝහිණී ගිහින් වහාම එක් කරන් ඉන්නේ කියලා. බොහොම අමාරුවෙන් එක් කරගෙන ආවා. ඇඟ සම්පූර්ණයෙන්ම වැහෙන්න ඇස් දෙක විතරක් පේන විදිහට වස්ත්‍රවලින් සාරිවලින් මේ ශාරීරිය වහගෙන ආවා අනුරුද්ධ හාමුදුරුව බැහැදකින්න. උන්වහන්සේ දැක්ක විතරයි දෑසින් කඳුළු රූරා වැටෙමින් උන්වහන්සේට දුක කිව්වා. ස්වාමීනි, පහුගිය අවුරුදු 7-8ක පමණ කාලයේ මං ගොඩක් දුක් විඳා. සමහර වෙලාවට මට මගේ ජීවිතේ පා වුණා. සිය දිවි නසා ගන්න සිතුණු වාර ගණන අනන්තයි. නමුත් මං හිත හදාගෙන හිටියා මට පිහිට වෙන්න ඕන අයගෙන් මට ඒ තරම් පිහිටක් ලැබුණේ නැහැ. කොයි තරම් ප්‍රතිකාර කළත් ඒවායිනුත් සුවයක් ලැබුණේ නැහැ. ස්වාමීනි, ඔබ වහන්සේට පුළුවන් නම් මාව මේ දුකෙන් නිදහස් කරන්න මට සැනසීමෙන් සතුටින් ඉදිරි කාලයේ ගත කරන්න උදව් කරන්නේ කියලා අනුරුද්ධ හාමුදුරුවන්ගෙන් ඉල්ල හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ දුර්වල වෙලා හිටපු මනසක් ඇතිව හිටපු රෝහිණී නංගිට බලගතු මනෝචිකිත්සාවක් ඒ මොහොතෙහිදි සිද්ධ කළා. මොකද්ද ඒ? නංගි බය වෙන්න එපා. රෝහිණී ඔබ බය වෙන්න එපා. ඔබගේ ඔය රෝගය හොඳ වෙනකන් මම මේ පන්සලෙන් යන්නේ නෑ කියලා එතුමිය තුල ආත්ම විශ්වාසයක් ඇති කළා. ටික මොහොතක් මෙහෙම සාකච්ඡාවේ යෙදিলা අනුරුද්ධ මහරහතන් වහන්සේ නංගිට කියනවා, හෙට ඉඳලා මේ පන්සලේ වස්වසනෝ මම. අනිකුත් සියලුම භික්ෂූන් වහන්සේලා ශ්‍රාවක ස්වාමින් වහන්සේලා මගේ ගෝල හාමුදුරුවරු. ඒ නිසා නංගිය හෙට උදේ ඉඳලා මේ පන්සලට එන්න. උණුපැන් සිසිල්පැන් අපට ලබලා දෙන්න. ඒ වගේම මලු පෙත්මන් පිරිසිදු කරන්න. දැනට තියෙන දානශාලාවෙහි ඒ කලයුතු වත්පිළිවෙත් කරන්න. ඉඳුල් අයින් කරන්න. අපිරිසිදු දේවල් ඉවත් කරලා මේ ස්ථානය පිරිසිදුව තබා ගනිමින් ඒ සිදු කළ යුතු ඇවතුම් පැවතුම් වත් පිළිවෙත්වල අදින් පස්සේ එන ඉදිරි කාලයේහිදී යෙදිලා පින් රැස් කරගන්නේ කියලා අනුරුද්ධ හාමුදුරුවෝ ඉල්ලීමක් කළා. ඒ වගේම අනුරුද්ධ හාමුදුරුවන්ට නංගි කියනවා, ස්වාමීනි, මට ආච්චිගෙන් ඒ වගේම අම්මගෙන් පරම්පරාවෙන් ආපු රත්තරන් මුතුමැණි ක්‍රිදී විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මම විවාහ වෙන වයස ඉක්ම ගිහිල්ලා භද්‍ර යෞවන වයසෙහිදී තමයි මම මේ රෝගග්‍රස්ත භාවයට පත් වුණේ. දැන් විවාහ වෙන වයස මගේ පහු වෙලා තියෙන්නේ. දැන් මේවා පැලඳගෙන ගිහින් මං කාටද මේ මගේ රූප සම්පත්තිය පෙන්වන්නේ? කාවද මට සතුටු කරන්න පුළුවන්කම තියෙන්නේ? ඒ නිසා ස්වාමීනි, මම මගේ ජීවිතයේ ඉදිරිය ගැන ආශාවන් සියල්ල අත්හැරපු කෙනෙක් කියන බව අනුරුද්ධ හාමුදුරුවන්ට මතක් කළා. අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ වෙලාවෙහිදී කියනවා රෝහිණියට, නංගි, ඔය තියෙන රත්තරන් මුතුමැණික් ටික අපි විකුණමු. මේ නිග්‍රෝධාරාමයේහි ස්වාමින් වහන්සේලාට දාන වළඳන්ඩ දානශාලාවක් අපි දානශාලාවක් හදමු. බුදුරජාණන් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලට අවශ්‍ය කරන පහසුකම් සපයා දීම පිණිස අපි දෙමහල් දානශාලාවක් හදලා පූජා කරමු කියලා නංගිට මතක් කළහන් එතුමිය කැමති වෙනවා. දින කීපයකට පස්සේ අර තිබුණු රත්තරන් මුතුමැණික් ටික ඔක්කොම විකුණා. මුදල් කළා. නිර්මාණ ශිල්පීන් ගෙනල්ලා අනුරුද්ධ හාමුදුරුව නියම කළා මේ ස්ථානයේහි මේ විදිහට දානශාලාවක් හදන්නේ කියලා. දැන් ලහි ලහියේ නිර්මාණ ශිල්පීහු වැඩ. රෝහිණිත් උදෑසනට එනවා, ඇවිත් අර ඇවතුම් පැවතුම් වල නිරත වෙනවා, වත්පිළිවෙත් වල නිරත වෙනවා. උණු පැන් සිසිල් පැන් සම්පාදනය කරනවා. ඉඳුල් අපවිත්‍ර දෑ ඉවත් කරනවා. මේ විදිහට මේ තුන් මාසයේ පුරාම රෝහිණී යෙදිලා හිටියා. අර මුලින් තිබුණු රෝගී තත්ත්වය ක්‍රමක්‍රමයෙන් අවම තත්ත්වයට පත් වුණා. ඒ මොකද අර වත් පිළිවෙත්වල නිර්තිවීම නිසා. ගොඩනැගෙනු ආත්ම විශ්වාසය නිසා. පහුගිය කාලයෙහි හිටපු රෝහිණී නෙමේ දැන් ඉන්නේ. දැන් ගොඩක් මනස වෙනස්. පින්වතුනි වත් පිළිවෙත් කරන්නේ. මලු පෙත්මං අමදින්නේ. උණු පැන් සිසිල් පැන් දෙන්නේ. කුණු අපවිත්‍ර දෑවල් ඉවත් කරලා දාන්නේ නිරෝගී සම්පත්තිය රැක ගැනීම පිණිස. ඒව බොහෝම පින් සිද්ධ වෙන දේවල්. මේ රෝහිණීට අනුරුද්ධ හාමුදුරුව නියම කළපු මේ ක්‍රමවේදය හරහා විශාල මානසික වෙනසක් වුණා. මේ තියෙන්නේ කර්ම රෝගයක්. පින්වත්නි අනුරුද්ධ මහරහතන් වහන්සේ තුන් මාසයකට පස්සේ බුදුරජාණන් වහන්සේට ගිහින් මතක් කරනවා, ස්වාමීනි මගේ නැගණිය මේ විදිහට දානශාලාවක් හැදුවා නිග්‍රෝධාරාමේ. ඔබ වහන්සේ වඩින්ද ඒක පිළිගන්නේ කියලා දිනයක් නියම කරලා බුදුහාමුදුරුවන්ට නිසි ආරාධනාව සිද්ධ කළා. බුදුරජාණන් වහන්සේත් අනිකුත් ස්වාමීන් වහන්සේලාත් පිරිසක් ප්‍රෙස් කරගෙන නිග්‍රෝධාරාමේට වැඩම කළා. නිග්‍රෝධාරාමේහි අභිනවයෙන් ඉදි කළ දානශාලාව පිළිගැනීම පිණිස. ශාක්‍ය වංශික ඥාතීන් රෝහිණී දියණිය ඇතුළු නැගණිය ඇතුළු ශාක්‍ය වංශික ඥාතීන් ප්‍රණීතවත්ව දානීය සම්පාදනය කළා. බුදුරජාණන් වහන්සේට මේ දානශාලාව පිළිගන්නලා දානීය පිළිගන්නලා අවසාන වුණහම උන්වහන්සේ අනුමෙවෙනි දේශනාව සිද්ධ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මතක් කරනවා, ස්වාමීනි මේ දානශාලාව හදන්න සියලු වියදම් දැරුවේ මගේ නංගි රෝහිණී. එතුමිය අවුරුදු ගණනාවක ඉඳලා බලගත් කුෂ්ඨ රෝගියකින් පීඩාවට ලක් වෙලා හිටියේ. දැන් ටිකක් සුව අතට හැරිලා තියෙන්නේ. ස්වාමීනි එතුමියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන එතුමියගේ සිතේ සතුට වර්ධනය වෙන්න අනුමෙවනි දේශනාව කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. පින්වතුනි බලන්න බුදුරජාණන් වහන්සේ කරපු දේ. ඒ දානශාලාවට ආපු ශාක්‍ය වංශික අර අනික් සියලු ඥාතීහුම දානශාලාවෙන් එළියට පිටත් කරලා යවුව බුදුහාමුදුරුව. අනුරුද්ධ හාමුදුරුව පැත්තකින් තියාගෙන රෝහිණී නංගිගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, රෝහිණී ඔබ පහුගිය කාලයේ මේ වගේ බලගත් කුෂ්ඨ රෝගියකින් පීඩාවින්දේ කුමක් නිසාද කියලා දන්නවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ අතීත කතාව මතක් කරනවා. ඈත අතීතයේහි බරණස් රජුරුවන්ගේ අගමෙහිසිය තමයි මේ රෝහිණී. එදා මේ බරණස් රජුරුවන්ගේ රජමාලිගාව හැම වෙලාවෙම උත්සවශ්‍රීයෙන් පිරී ගිය තැනක්. අනිකුත් ප්‍රාන්ත රාජ්‍ය කීපයක් පාලනය කරපු රජ කෙනෙක් බරණස් රජුරුව. නිතරම යුව රජවරු වෙනත් අමාත්‍යවරු රාජ්‍ය නායකයෝ මේ රජවාසලට එනවා. ඒ නිසා ආහාර පාන නැටුම් ගැයුම් වැයුම් ආදී මේ සියල්ලක්ම රජවාසලේ පවතින්න ඕන. රජ්ජුරුව අභිනවයෙන් නැටුම් ගැයුම් වැයුම් ආදී දේවල් හොඳින් පවත්වන්න පුළුවන් දක්ෂ භද්‍ර යෞවන වයසේ හිටපු නාටිකාංගනාවක් රාජ්‍ය සේවයට බඳවගත්තා. හොඳ රූප සම්පත්තියක් තිබුණා. ඒ වගේම දක්ෂතාවයක් නිපුණතාවයක් තිබුණා. දුප්පත් අහිංසක අම්මා තාත්තා කෙනෙකුගේ දියණියක්. දැන් රජවාසලේ සේවයට ඇවිල්ලා කාලයක් මේ විදිහට සේවය කරමින් යනකොට රජවාසලේ හැම දිනෙකම කතාබහට ලක්කලේ මේ නාටිකාංගනාව ගැන. ප්‍රධාන උත්සව අවස්ථාවන් වලදී වෙනත් ප්‍රදේශවල ඉඳලා එන රාජ්‍ය නායකයෝ මේ නැටුම් ගැයුම් බැයුම් දැකලා හරිම සතුටටපත් වුණා. සතුටටපත් වෙලා රජුරුවන්ට ඒ ප්‍රශංසා කළා. ටික දවසක් ගියහම රජ්ජුරුවෝ මේ නාටිකාංගනාව ගැන නිතර හොයලා බලනවා. ඒ වගේම එතුමියගේ ගැන අගය කරනවා. මේව කතා බහ කරනකොට අගමෙහිසිය මේක වරදවා කල්පනා කළා. අගමෙහිසිය වෛරයක් ඇති කරගත්තා. තරහවක් ඇති කරගත්තා. මේ නාටිකාංගනාව රජවාසලෙන් එළවල දාන්න ඕනේ කියලා තීන්දු කළා. ඒ අනුව බොහෝම දුකින් මේ පුවත රජවාසලේ සේවය කරන කාන්තාව තුන් දෙනෙකුට කියනවා. මට නම් රජවාසලේ එපා වෙලා තියෙන්නේ. මං වැඩි කාලයක් මෙහි රැඳී ඉන්නේ නැහැ. රජ්ජුරුවන්ට ඕන දෙයක් කරගන්නේ කියලා මම නම් මෙහින් පිට වෙලා යනවා. දැන් රජ්ජුරුවෝ ඉස්සර වගේ නෙමේ කියලා ඒ වෙනස අර කාන්තාවන්ට බොහොම දුකෙන් අගමෙහසිය මතක් කළා. අගමෙහසියගේ දුක්ඛ ස්වરૂපය දුටුව මේ කාන්තාව කියනවා, අගමෙහසිය බය වෙන්න එපා, අපි ওই නාටිකාංගනාව එළවමු කියලා. ඕනෑම තැනක පින්වත්නි, ඒ වගේ අනුන්ගේ යහපත නැති කරන, අභිවෘද්ධිය නැති කරන, විනාශ කරන ඒ වගේ අය ඉන්න ඕන තැනක අගමේසියට සහයෝගය දුන්න මේ තුන් දෙනා. එක දවසක් කාන්තාවක් ඇවිල්ලා කියනවා, අසවල් ගහ අන්න අසවල් ගහේ ගෙඩි ජාතියක් තියෙනවා, ඔය ගෙඩි ටික ගෙනල්ලා, ගෙඩි ටිකක් අරගෙන ඇවිල්ලා වතුරු මුට්ටියකට දාලා තම්බලා අපි මේ නාටිකාංගනාව ඇඳුම් පැළඳුම් ආදිය හොදලා වැලේ දානකම් ඉඳලා අපි ඒ අර ගෙඩි ජාතිය තම්බපු වතුරෙන් ඒ වස්ත්‍ර හොදලා නැවත ආයි අපි වැලේ ගිහින් වනමු. එතකොට ඔය ප්‍රශ්නය ඉතා ඉක්මනින් විසඳ ගන්න පුළුවන් කියලා. ඒ විදිහට පින්වත්නි, ගෙඩි ජාතියක් ගෙනල්ලා තම්බලා අර නාටිකාංගනාව ඇඳුම් පැළඳුම් හොදලා දානකම් බලන් ඉඳලා ඒව නැවත අර වතුර වලින් හොදලා ගිහින් වැලේ වනනවා. වේලුනාට පස්සේ නාටිකාංගනාව ගිහිල්ලා මේව අඳිනවා. ඇඳපු වෙලේ ඉඳලා මුළු ශරීරයම කාන්න පටන් ගන්නවා. ශරීරය කහලා කහලා පළුමතු වෙනවා. පළුමතු වෙලා අන්තිමට බොහෝම දුකටපත් වුණා. අවස්ථා කිහිපයකදීම මේ ක්‍රියාව කරපු නිසා අර නාටිකාංගනාවට නැටුම් ගෙයුම් වැයුම් අර රජවාසලෙහිදී දක්වන්න බැරි වුණා. රජ්ජුරුව තීන්දු කළා කොච්චර දක්ෂ වුණත් අවස්ථාවට වැඩ නැත්නම් ඒ අයගෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා අකමැත්තෙන් නමුත් අර නාටිකාංගනාව රජවාසලෙන් රාජ්‍ය සේවයෙන් පහ කළා. පස්සේ අගමෙහසිය මේක අවියක් හැටියට පාවිච්චි කළා. එතුමිය කරපු වීර ක්‍රියාවක් හැටියට. රජවාසලේ යම් කාන්තාවක් යම් නුරුස්සන වැඩක් කළා නම්, හරියට වෙලාවට වැඩ කටයුතු කළේ නැත්නම් අගමෙහසිය ඇවිල්ලා කියනවා, මම හොඳට හොඳයි නරකටත් එහෙමයි. මතකනේ මගේ වචනයට පිටින් ගිය අර නාටිකාංගනාව මං එළවල දැම්ම මතකනේ. ඒ නිසා තමාලත් ප්‍රවේසම් වෙන්නේ කියලා ඕක නිතරම කියන්න පටන් ගත්තා. පින්වත්නි, දැන් මේ මොකද්ද කරන්නේ? තමන් කරපු අර සාහසික ක්‍රියාව හැම වෙලෙම සිහිපත් කරමින් එතුමිය තමන්ගේ මනසට ආවරණය කරගත්තා. අර නාටිකාංගනාව ගෙදර ගියා රස්සාව නැහැ. අම්මලා තාත්තලාත් එක්ක හොඳින් සතුටින් හිටියා. ඒක නැති වුණා. රැකියාව නැති වුණා. හොඳින් කාලබීල ඉඳ තිබිච්ච වාතාවරණය සම්පූර්ණයෙන් ගිලිහිලා ගියා. ඉදිරි ජීවිතයේ තියෙන සියලු බලාපොරොත්තු කඩ වුණා, බිඳ වැටුණා. ඒ කළා වූ සාහසික ක්‍රියාව වීර ක්‍රියාවක් හැටියට අගමේසිය හැම වෙලෙම මතක් කර කර ආවර්ජනා කර කර කරපු ක්‍රියාව එතුමියගේ මනස ඇතුළෙහි යටිහිතෙහි තැම්පත් වුණා. ඒ තැම්පත් වීම හේතුවෙන් ඒ ආත්ම භාවයෙන් පස්සෙත් ආත්ම ගණනාවක් විවිධ තැන්වල උප්පත්තිය ලැබපු ඒ අගමෙහසිය මේකට කර්ම විපාක විඳලා විඳලා අවසානයේහි අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නංගි වෙලා උප්පත්තිය ලැබුවා. බුදුහාමුදුරුවන්ගේ නෑදෑයෝ. ඒ නිසා රෝහිණී, ඔබ අතීත ජීවිතයක ඒ කරපු ක්‍රෝධයෙන් කරපු තරහෙන් කරපු කෙනෙකුගේ දියුණුව අභිවෘද්ධිය දැකලා මුදිතාවක් ඇතිකර ගැනීම වෙනුවට ඇතිකරගත්ත අස්ථාන තරහව කෝපය ක්‍රෝධය හේතු කොටගෙන මේ බලගත් අකුසල විපාක ඔබතුමිය වින්දා කියලා බුදුරජාණන් වහන්සේ රෝහිණීට මතක් කළා. දැන් මේ කතා පුවතෙන් අපිට තේරෙනවා පින්වුතුනි, අපි කරන සමහර අකුසල කර්ම දුරදිග නොකල් නොබලා කරන අකුසල කර්ම අපේ යටිහිත්හි තැම්පත් වෙලා පසුකාලීනව ඒකෙන් පසුතැවීමට ලක් වෙලා මරණයෙන් පස්සේ අපි මෙහෙන් චුත වෙලා ගියහම ඒව සංසාරයට අරගෙන යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙන්නේ, දේශනා කරලා තියෙන්නේ සතුට එකතු කරන්න, නිරාමස ප්‍රීතිය ඇතිවන දේවල් එකතු කරන්න. පසුතැවීමටපත් වෙන, දුකටපත් වෙන, වේදනාවටපත් වෙන අමිහිරි අප්‍රසන්න අධ්‍යක්ීම් වලින් මේ අපේ මතක ගබඩාව පුරව ගත්තොත් අපිට ගොඩක් දුක් විඳින්න සිදු වෙනවා. ඒ නිසා දිනයක් දිනයක් පාසා ගෙවී යන හැම මොහොතකම සතුට එකතු කරන්ඩ, නිරාමිස ප්‍රීතිය ඇතිව ජීවිතය ඉදිරියට ගෙවන්ඩ අවශ්‍ය කරන කටයුතුවල පමණක් අපි නිරත වෙන්න ඕන. ඒ ප්‍රසන්න අධ්‍යක්ීම් වලින් අපේ මතක ගබඩාව පුරවගත්තොත් මෙලවත් අපිට හොඳයි, පරලොවත් හොඳයි. ඒ නිසා සංසාරයත් අපේ හොඳ පැවැත්මක් ඇතුව ඉදිරියට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි කරන අකුසල කර්ම කර්ම විපාකයක් බවට, කර්ම පතයක් බවට පත්වෙලා අනේක විධ දුක් දොම්නස්වලට මුහුණ පානට සිදුවෙන්නේ අපේ චෛතසික ධර්මයන් පාලනය කරගන්න බැරිවීම නිසා. ක්‍රෝධය, මානය, ඊර්ෂ්‍යාව, පලිගැනීම ආදී මේ චෛතසික ධර්මයන් හේතු කොටගෙන ඒව යම් කාලයක් කෙනෙක් නඩත්තු කළොත්, නඩත්තු කරපු ඒ සිතුවිලි හේතුවෙන් අපිට සසර දුක් විඳින්න සිදු වෙන බව මේ රෝහිණියගේ කතා පුවතෙන් අපිට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුනි, මේ පුංචි ධර්ම කාරණා කීපය ඔබගේ මතකයේහි රඳවගෙන අපි ඉදිරි මේ ගත කරන කාලය තුළ ප්‍රසන්න අධ්‍යක්ීම් තුළින් සතුට ඇතිවෙන කුසල් පිං සහගත වූ දේවල් සිදු කරමින් අපේ මතකයන්ගෙන් මේ සිත පුරවගෙන කටයුතු කරන්න අපි උනන්දු වෙන්න ඕන, උත්සාහ වෙන්න ඕන. මෙලව සතුට පිණිස, පරලොව යහපත පිණිස අපිට උපකාරී බවට පත්වෙන්නේ අන්න ඒකයි. ඒ නිසා මේ කරුණු කීපය සිහියෙහි තබාගෙන ඉදිරියෙහි කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්නටී කියලා මේ වෙලාවෙහිදී සිහිපත් කරමින් ධර්මදේශනාව සමාප්ත කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ.
සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. අද දින 80 වැනි ජන්මදිනය සමරන වාද්දුව උඩුගල්ල දකුණු තල්පිටිය 3 වන පටුමගෙහි 10/2 ලිපිනේ පදිංචි අමරා පෙරේරා මෙතනියට නිදුක් නිරෝගී සුවපිරුණු සුබ උපන්දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබතුමගේ 80 වැනි ජන්මදිනය නිමිත්තෙන් ඔබතුමිය ධර්මදේශනාවට එක්වන්නේ අකාලයේ මිය පරලව ගිය මීගස්තැන්න රෝහලසල පදිංචිව සිටි පුතු නන්දන කුමාරසිරි, ඒ වගේම කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මිසල් නන්දජ චෝටි පුතාට පින් අනුමෝදන් කිරීම, මේ අයගේ භවගාමී දිවිය වාසනාවන්ත වේවායි ප්‍රාර්ථනා කිරීම, රත්නා හස්තනායක දියණිය, එම්.ඒ. ජිනදාස ආදරණීය ස්වාමියා, මාපිය දෙපළ ප්‍රධාන සොහොයුරන් දෙදෙනා, සොහොයුරියන් දෙදෙනා, සිව්පාර්ශවයේ මිය පරලව ගිය සියලුම ඥාතීන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, එමෙන්ම මේ පින්කම හේතුවෙන් ඇතිවන කුසලයෙන් අසෙල් යුද්ධිස මල්ලවාරච්චේ මොනබුරාගේ විභාග ජය තහවුරු වේවා කියන උතුම් ප්‍රාර්ථනාව, ඔවින්දු ඉඳුවර, ලක්කින්දු දම්සිත්, ලවින්දු දෙල් පහන් මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ල සඵල වේවා කියන ප්‍රාර්ථනාව, ඩිල්කි දෙවුමනේ ලහිරු සඳරුවන් දෙපළගේ යුග දිවියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම, දියණියන් දෙදෙනා, බෑණාවරු දෙදෙනා, ලේලිය ප්‍රධාන පවුලට සහ සම්බන්ධ සියලු දෙනාට සිත ශාන්තිය, නිදුක් නිරෝගී සුවය, චිරජීවනයේ පතා අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ අද දින 80 වැනි ජන්මදිනය සමරන වාද්දුව උඩුගල්ල දකුණු තල්පිටිය 3 වන පටුමග 10/2 නිවසේ පදිංචි ඒ අමරා පෙරේරා මැතිණිය ප්‍රධාන පිරිස. මීට වසර 5කට පෙර දිවංගත වූ පානදුර නිමල්කා උද්‍යානයේ පදිංචිව සිටි බිල්සි ප්‍රනාන්දු ආදරණීය මෑණියන් සිහිපත් කිරීම, මෑණියන්ගේ භවගාමී දිවිය වාසනාවන්ත වේවායි ප්‍රාර්ථනා කිරීම අරමුණු කර අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ දිවංගත බිල්සි ප්‍රනාන්දු මෑණියන්ගේ පුතණුවන් මල්ශ්‍රී ප්‍රනාන්දු මහත්මා ප්‍රධාන පිරිස. මල්ශ්‍රී ප්‍රනාන්දු මහත්මා දායකත්වයට එක්වන්නේ පානදුර නිමල්කා උද්‍යානයෙන් 23/7 නිවසේ සිටයි. පානදුර ගුණානන්ද මාවත අංක 12 නිවසේ පදිංචි විශ්‍රාමික ගුරු මාතාව එම් ඕලින් සුමනදාස මෙතනිය ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා. මීට වසර 7කට පෙර මිය ගිය ස්වාමි පුරුෂයා වූ ජී.ඩී. සුමනදාස මහතාට පින් අනුමෝදන් කිරීම, එතුමාගේ භවගාමී ජීවිතය වාසනාවන්ත වේවායි ප්‍රාර්ථනා කිරීම, අමා මහ නිවන ලැබීම ප්‍රාර්ථනා කිරීම, එමෙන්ම දිවංගත වුණ එම්.සී. ප්‍රනාන්දු සහ කේ.ජේ. ප්‍රනාන්දු මාපිය දෙපළ සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, මිය පරලොව ගිය සොයුරු සොයුරියන් වන ඥානසිරි සීලවති, සලමන් ප්‍රනාන්දු, ගිල්බ්‍රට් ප්‍රනාන්දු, ජොස්ලින් ප්‍රනාන්දු, රොස්ලින් ප්‍රනාන්දු, කර්ලයින් ප්‍රනාන්දු, චාලට් ප්‍රනාන්දු, මිලි ප්‍රනාන්දු, දිල්සෙන් ප්‍රනාන්දු, කිටි ප්‍රනාන්දු, යෝ පද්මසිරි, මේ සීලුමය සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, පවුල්වලට සහ සම්බන්ධ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව සිටින තුෂාරි, මංජුල, මංගල, තරෝෂි, විහාරා, දීහෙල, ලහිරු, දීපිකා, ටියුලින්, රංජනි, ශ්‍යාමලි, කාන්ති ඇතුළු සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, ගෞරවනීය අයගම සුසීල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමටත් මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ පානදුර ගුණානන්ද මාවත අංක 12 නිවසේ පදිංචි විශ්‍රාමික ගුරු මාතාව එම් ඕලින් සුමනදාස මෙතනිය ප්‍රධාන පිරිස. අංක 5 චැපල්පාරේ විසූ පරලෝක ප්‍රාප්ත වුණු දයාවංශ මුනීන්ද්‍රදාස පියාණන්ට සහ කරුණාවති මුනීන්ද්‍රදාස මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, පින්වත් මාපියන් සිහිපත් කිරීම. අංක 831 ශාලාව පාර විසූ පරලෝක ප්‍රාප්ත වුණ W.A. විජයසිංහ පියාණන් සහ D.C. විජයසිංහ මෑණියන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීම, දෙපාර්ශ්වයේ මිය පරලොව ගිය සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය සිත ශාන්තිය පතා අද දවසේ ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරනවා නුගේගොඩ මිරිහාන ශාලාව පාර 78A නිවසේ පදිංචි V.C. මුනින්ද්‍රදාස මහතා ප්‍රධාන පිරිස. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා.
ධර්මශ්‍රවණියෙන් ලද උදාරතර පින්කමින් ලත් විපුල පලානි සංසයන් හේතු කොටගෙන ඔබ හැම දිනාගේම ආයුරාරෝග්‍ය භාග්‍ය සම්පත් උදා වේවා. කරන කරවන සියලු කටයුතු සරුව සාර්ථක භාවයට පත් කර ගැනීමට ලැබේවා. දෙවියෝත් මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ දිව්‍ය ඓශ්චර්යමත් භාවය වඩා වර්ධනය කර ගනිත්වා. රටත් සම්බුද්ධ ශාසනයත් රකිත්වා. නමින් ජන්මාන්තර ප්‍රාප්ත සකල ඥාතීහුද මේ පින් අනුමෝදන් විත්වා. ලොවී ලෞතුරා උතුමන් සැනසුණු අමානිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කළ යුතු. ආකාසට්ඨාච බුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
ධර්මදේශනයේ පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පානතුර දිග්බැද්ද නාරම්පිටිය ශ්‍රී අමරමුණී විහාරවාසී මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහපිරිවෙනෙහි ප්‍රවීණාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද අයගම සුසීල ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.